පැහැදිලිද ඔය කරපු දේ? ඒ යෙදෙනකොට ප්‍රශ්න ආවොත් අහන්න පුළුවන් නේද? ඔක කරද්දී තමන් බලන්න. ඔන්න දැන් කවුරුවත් කියන පළියට කරන එකක්ද? ධර්මය ගැන අවබෝධයක් ඇතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක් මෙතනින් වෙනවද කියන එක බලන්න. එතකොට දුක පිළිගන්නේ දැනට මතක තියාගන්න රූප උපාදානයේ දුකයි නේද? රූප උපාදානය වෙන්නේ කොහොමද? සමුදය පේනවා දුක හටගන්න හැටි. මේ සමුදේ යෙදුම් නැත්නම් ඔය උපාදානේ ඇති වෙයිද? මේ සමුදේ යෙදුම් නැත්නම් අන්න ඒක නිරෝධයි නේද? දුක්ඛ නිරෝධය. එහෙමනම් මේ වැඩෙන්නේ මාර්ගයේ නෙවෙයිද? දුක ගැන අවබෝධ වෙනකොට සමුදේ දකින්නවා. සමුදේ දකින්නකොට සමුදේ නැත්නම් නිරෝධයි කියලා පේනවා. ඒතර ඔය අවබෝධ ගන්න කරන වැඩපිළිවෙල මා චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් ඇතුවම දැන් භාවනා කරන්න පුළුවන්. දුක මොකක්ද? මේ බාහිර රූපේ රූප උපාදානයේ දුක. රූප දුක උපාදානයේ වෙන්නේ ඇයි? හිතේ පිළිඹුව බාහිරේ තියනවා කියලා බාර ගන්න. ඒක මේ මුලා වෙන්නේ කරන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත තියෙන්නේ නැදන්න කම හින්දානේ කරන්නේ. හිතේ පිළිගිබුව කොහොමද එළියේ තියෙන රූපයක් වෙන්නේ කියලා තමන්ම පෙන්නනවා. අන්න සමුදය දකින්නවා දැන්. සමුදය තියෙනකන් තමයි එළියේ රූපේ බාරගත්තේ. මේ සමුදය යෙදුන් නැත්නම් එළියේ රූපේ බාරගන්නේ. සද්ද ඕන තරම් ඇහි එළියේ රූප හදයි. ඒ සමුදය තියෙනකන් හදනවා. ඒකත් පේනවා. ඔය සමුදය යෙදුන් නැත්නම් හදන්නේ නිරෝධ. එනා ඒ මට්ටමට එන වැඩ පිළිවෙලක් නේද ඔය කරන්නේ දැන්? ඕක හිතට පෙන්නනවා කි. දුකයි සමුදයයි හිතට පෙන්නනවා. දුකයි කියන්නේ රූපපාදා. මේක දැනට මේ මන්තේ ශ්‍රද්ධාවෙන් පිළිගන්න. දැනට ඒක දැනෙන්නේ නැහැ. ඒක දැනෙන වෙලාවක් එයි ඕක කරනකොට. ඕකෙ මිදෙන දවසට තමයි මෙච්චර කල් මේ දුකක නිහිතීමේ නැති රූප ටිකක් බදාගෙන. නැති ලෝකයක් අල්ලගෙන මහා දුකක නිහිතියේ කියලා ඔකෙන් මිදෙන දවසට අවබෝධ වෙනවා. අපි දුක සකයි කියලා අල්ලගෙන ඉන්නකන් ඕක තේරෙන්නේ නැහැ. ඒකයි මේ ටිකක් කියදෙනකොට. අර මේ මෙතන මුලාව හින්දා රූප හදාගෙන ඕක ගැන හිත හිතා අපි දුක් වින්දා නේද? හරියට අර වතුරට එමුණ බල්ලා වගේම නේද? අවබෝධ වෙයි යෝග ටිකක් කරන්නකො. විදර්ශනය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන මාර්ගය. ආරණා. නැහැ මතකයි. මනෝවිඥානේ නම් කේ දැන් අහම ඉන්න ගමන් දැන් අර ඒ වෙලාවේ දැනෙන ඒවනේ ශබ්ද ඇහෙන එක ඍදුමත් දැනෙන එක. මම ඉන්න ගමන් මතක් වෙන අර gedara daruwa මොනුගුරා නැත්තම් gedara මතක් වෙනවා. කාර් එක මතක් වෙනවා. බේට්ටුව වැහුව දොර වැහුව දන්නේ. මතක් වෙනවනේ මොකක් කරේ? ඈ දැන් වෙලාව හරියට දන්නේ නැහැ. මම වෙක් කියන්න කවුරු ගේනවද දන්නේ නැහැ. ඔවත් මතක්. ඔය හිතෙන් නේද වයින්නේ? ආයතනකින් ඇවිල්ලා නෙමෙයි. මම මනසෙන්ම හදලා දෙන්නේ. ඈ ඒක එක දේවල් පේන්න පුළුවන්. කිසිම සම්බන්ධයක් නැති ඒවා එනවා. ඕක ටික තියෙනවා. ගලාගෙන එනවා ගලාගෙන එනවා. දැන් මේ මේ වෙලාවේ ආයතන වලින් නොගත්තත් හිතෙන් මතු කරලා දෙනවා. ඊයේ වුණ එකක් මතක් වෙයි. ඈ නැත්නම් තමයි ට අවුරුදු ගානක කලින් කිසිම සම්බන්ධයක් නැති එකක් මතක් වෙයි. ඒ ඒක ඇල්ල නෙමෙයි මේ ඊට එහා වෙන්නේ. බාර ගත්තට පස්සේ ඒක ගැන දිගින් දිගට යන එක ඒක වෙනම කතාවක්. ඒක නෙමෙයි මේ ඊට වඩා ගැඹුරක් මේකෙන්. හා ඒ දිගින් දිගට යන එක නවත්තන්න තමයි අපි අනිත්‍යක කරන්නේ. තෙතිස්තුමුපේ බලනවා, පිළිකුලයි දුකයි කියලා බලනවා, සතර මහා ධාතු කියලා බලනවා නේද? කලින් කරපු භාවනා ඔක්කොම කරන්නේ ඒ දේ. ලෝකෙට අහු වෙලා ඒක දිගේ යන එක අඩු කරා. ඒක තමයි නීවරණ. ඇලීම් ගැටීම් දැනුත් ඉන්නේ මනෝ විඥාන. අලුතෙන් ගිහින් කියන්නේ. වාකින්නේ කොහෙද? ඇස් වහගෙන ඉන්නේ. චිත්ත රූපේ කියන්නේ මනෝ විඥාන. අපත් මනෝ විඥාන නේද? දැන් වෙනස තියෙන්නේ මනෝ විඥාන බව දැනගන්න. ඉස්සෙල්ලා දැනගන්න. ඉස්සෙල්ලා එළියේ තියෙන එකම දැනගත්තා කියනකොට මනෝ විඥාන කියලා අවබෝධයක් නැහැ. දැන් ඔන්න අවබෝධය එනවා. ඔකත් මනෝ විඥානයට. මනසෙන් හදපු චිත්ත රූපේ. ඒක ඇත්ත නොදන්නකම හින්දා මේ අපි එළියේ රූපෙට අහු. වචන ඕන එකක් දාගන්න මන් දන්නේ නැහැ. මේ වචනේ කියන්නේ මේකද මේ වචනේ කියන්නේ මොකද? අදහස මේක. සමුදය කියන්නේ අපි රූපෙට අහු වෙන්නේ ඇයි? රූපය අල්ලගන්න එකනේ දැන් ප්‍රශ්නේ රූප උපාදානෙනේ. නේද? ඒකනේ දුක කියන්නේ. මේ දුක්ඛ සමුදය කියන්නේ ඕකකට අහුනේ ඇයි? ඒක හටගන්නේ ඇයි? මේ හිතේ පිළිඹුවේ ඇත්ත නදන්නකම. එතන සිහිය නුවණ පිහිටියේ නැතනම්. දැන් ඔය ටිකෙන් ටික කරන්නේ සිහිය නුවණ පිහිටන්න. නේද? සිහිය විතරක් නෙමෙයි. නුවණ. චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඔතෙන්ට දානවා දැන්. සිහිය නුවණ පිහිටන සම්මා දිට්ඨිය පිහිටන. සම්මා දිට්ඨිය එක්ක සතිය දැන් පිහිටවනවා. නිකං සතියක් නෙමෙයි. එදාට තමයි කායනුපස්සනාව උන්න ආර්ය මාර්ගයේ කායනුපස්සනාව වෙන්නේ. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතින සම්පජානය උන්න දැන් මොකද්ද කියලා තේරෙන්නේ. ඉස්සර නිකම්ම කායේ සතිය විතර. ආතාපි සතිමාන්තර. උත්සාහයයි සීයයි විතර. දැන් ආතාපි සම්පජානෝ සතිවා වෙනවා. මොකද ධර්මය අහලා ඒක දැන් යොදන. අනුමාන ඥානයෙන් ගත්තුලෙක දැන් අපි රූපේ ඇත්ත ඇති හැටි දකින්න අපේ ප්‍රඥාව නුවණ යොදන. අහලා දැනගත්තුලෙ. ඒක ඇත්තටම ඒකද කියලා ප්‍රත්‍යක්ෂ කරගන්න දැන් ක්‍රියාවලියට එන්නේ. එදාට තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු කායනුපස්සනාව වැඩේ. ඊට කලින් වැඩෙන්නේ ලෝකෙටයි ති. මේකට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. අපි සක්මන් භාවනාව කළා, දෙතිස් තුනක කළා නේද? දැන් ඒ රූප ටික හිතට පිළිසිඳ දකිනකොට Tamanටම පුළුවන් මිස්මට. අභිස්ම කියන රූපෙත් අර જાතියේ. හිතේ පිළිගිනුව එළියෙන් තිබ්බ. මේ ටිකක් ඔබ වචනයට වඩා බලා ඉන්නකො එතකොට දකින්න පුළුවන්. හරි කිව්වට ඔබ විතරක් කළාට හරියන්නේ නැහැ. අනිත් රූප වලට අහු වෙනවා. ඒවත් පිළිවෙලක් තියෙනවා. හේතුන් මේ සංගමති නම් මේ හේතුත් ගලපේ. දැන් පිළිඹුවක් හැදුවේ ඇයි කියලා ඕනනම් හොයන්න පුළුවන්. කන්නාඩි ඉස්සරහ ගිහිල්ලා හොයන්න පුළුවන්. දැන් නිකම්ම ප්‍රතිබිම්බෙ දිහා බලලා මම එළියේ රූපෙට අහු වුණා කියලා හිතන්නත් පුළුවන්. දැන් ටිකක් තේරුම් ගන්න ඔව් කන්නාඩි ප්‍රතිබිම්බෙ හැදුනේ ඇයි? ඒ හැදුන ප්‍රතිබිම්බෙ නෙමෙයි දැක්කේ. ප්‍රතිබිම්බෙ හැදුනේ කන්නාඩියක් තිබුණා, ඒක ඉස්සරහ රූපයක් තිබුණා, ආලෝකය හැදුනා. ඈ? ඔවා ටික වුණා කන්නාඩි ප්‍රතිබිම්බෙ හැදුනේ. ඔය දිහා බැලුවොත් විතරයි ඒක පේන්නේ. ආග බලයි නිකේ තේත් ගන්න. ඈ? ඒ කන්නාඩිය නම් ප්‍රතිබිම්බ හැදෙයි. ඒ දිහා බැලුවොත් විතරයි පේන්නේ. ඔය වගේ හිතේ පිළිබිඹුව හැදෙන්නත් හේතු තියෙනවා. එතකොට දැන් කන්නාඩිය ප්‍රතිබිම්බේ පටිච්ච සමුප්පන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න. ඒ හේතුන් යෙදෙනකොට තියෙන ඵලයක්. නේද? හේතු එකක් හරියට වුණත් ප්‍රතිවිදේ තියෙන්නේ නැහැ. ඔය වගේමයි හිතේ පිළිඹුව. හිතේ පිළිඹුව හැදෙන්න හේතු ටික Tamanට හොයාගන්න පුළුවන් නම්. තේයි එකක් පටිච්ච සමුප්පන්නයි. මේ හේතු වෙන මේ හේතු වලින් එකක් හරියට වුණත් ඕක හැදෙන්නේ නැහැ. ඒක හේතු නිසාමයි එකක් හටගන්නේ. පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන් නිසාමයි පිළිඳි බෝවි. ඒ පැත්ත බලන්න තව ටිකක් ඉතින් නැත්නම් එහලා තේරුම් ගන්නත් පුළුවන්. මේ භාවනාවේ යෙදিলা දකින්නත් පුළුවන්. ඒ දෙකම එන්නවා. ඒ දෙකම එන්නවා. නුවණින් විතරක් දැනගෙන දැන් හුස්මයි එන්නේ මෙහෙමයි යෝග ගැන විතරක් බලුවා කිව්වට අනිත් එකෙන් මිදෙලා නැහැ. අපේ කය තියෙනවා, අවයවී රූප තියෙනවා නේද? අපේ ඒවටත් මේ ප්‍රතිකර්මය දෙන්නේ.
මේක
දකින්නේ කොහොමද කියලා ඕනනම් හේතු දුක වෙනම හොයන්න පුළුවන්. හැබැයි ඒ හේතු හෙව්වා කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේ නුවණට නේද? මේ දැක්මක් විතරයි. ඒක විතරක් නෙවෙයි. එතකොට දැන් අපි කිව්වට ඕන හිතෙන්ම හදලා හිතෙන්ම දැක්කා කිව්වට ඒක තමයි අත්‍යවශ්‍යත්වය. ඒක ඇත්තක් වෙන්නේ අපි ජීවත් වෙන්නේ රූප ගොඩේ. කිතාම ජීවත් වෙන්නේ රූප බාර අරන් නම් අරක කිව්වට වැඩක් නැහැ. ඒක ඇත්ත தත්ත්වේ වුණාට ඒ ඇත්ත தත්ත්වේ දකින්න අපේ මනස වැඩි ගන්න. ඒ කියන්නේ දැනට අපේ මනස සකස් වෙලා තියෙන්නේ මොන මට්ටමකටද? කාම භූමියට. මේ මනුස්ස ජීවිතයේ අයිති කාම භූමියට නේද? කාම භූමිය කියන එකේ තියෙනවා ඇහැකනනාසය දිව ශරීරය මනස. ඔය ආයතන හයට අරගෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ, ධම්ම කියන ටිකට අහු වෙන මට්ටමක තමයි අපි දැනට ඉන්නේ. ඔකට කියනවා කාම භූමිය නේද? කෙනෙකුට කාම භූමියේ ඉඳන්ම ඕනනම් හිත ටිකක් දියුණු කරන්න පුළුවන් භාවනා කරලා සමාධිය. රූප භූමියට යන්න පුළුවන්. හිතට කාම භූමිය ඉක්මවා ගිහිල්ලා තමයි රූප භූමියට එන්නේ. ඒක තව ටිකක් දියුණු කරලා ඕනනම් අරූප භූමියට යන්නත් පුළුවන්. නේද? කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය. ඒ තුන් භූමියටම අයිති නැති කෙනක් තමයි මේ ආර්ය භූමිය කියන්නේ. හේ අපරියාපන්න භූමිය. අපරියාපන්න. පරියාපන්න එහෙම තමයි කාම, රූප, අරූප. එතකොට අපි ඉන්නේ දැන් කාම භූමි මට්ටමේ ඉඳන් අරූප මට්ටමක් හරි අපරියාපන්න එකක් හරි කතා කරන්න පුළුවන්. මේ මොනින් අපිට තර්ක කරලා පෙන්වන්න පුළුවන්. ඒ වුණාට අපි ජීවත් වෙන්නේ කාම භූමි මට්ටමේ නා. රූපේට අහු වෙනා අර කතා කළාටම හරියන්නේ නෑ. නේද? අපේ මනස වඩන්න වෙනවා අර මට්ටමට. ඒකට ඒකට මාර්ගය තමයි එකක් පූර්ව ප්‍රතිපදාව වැඩෙන්නේ. පූර්ව ප්‍රතිපදාව කියන්නේ දැන් අපි කාම භූමියේ ඒවා පිළි අරන්. ලෝකයටයි ඒවා පිළි අරගෙන ඒ මත ගොඩ නැගුණු කෙලස් ටික තුනී වෙන්න භාවනාවල යෙදෙනවා. මේ ශරීරය තියෙනවා. නේද? අපිට කයක් තියෙනවා. ඒකට ඒ කයේ ලක්ෂණ ටික මොනවද? කෙස්ලොම් නියදත් සම්මස්නහරෝ වයින් හැදිලා තියෙනවා. කෙස් ඇදිලා තියෙන්නේ මොන වෙන්ද? සතර මහා ධාතු, පඨවි ආපෝ තේජෝ වායු. එන්න නැත්තම් රූප කලාප ගොඩක්. රූප කලාප ආයෙන් කරන්න බෑ පඨවියට. පඨවි ආපෝ තේජෝ වායු. ඒ හතරම සංකලනය. ඒ වයි ලක්ෂණේ තමයි ඒවත් වෙනස් වෙනවා. උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති පිටස්සඤ්ඤතත්තම් පඤ්ඤායති. අනිත්‍ය 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 ඒ තියෙන ඒවා වෙනස් වෙනවා. වේගෙන් හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අනු බලන්න පුළුවන්. දැන් බලන්නේ ඔය මොකක් ගැනද? ශරීරය. ශරීරයේ ලෝකෙටයි තියෙන්නේ නැද්ද? ලෝකෙටයි. ශරීරයේ පිහිටියේ කාටද? කාම භූමියට නා. රූපාවචර මට්ටමේ තියන්තම් පිහිටන්න පුළුවන්. අරූපාවචර මට්ටමේ ඔබ තියේ. එයා කොහොමද ඔය භාවනාව කරන්නේ? ශරීරයේ කෙස්ලොම් නියමවත් වලින් හැදිලා තියෙනවා කියලා එයා භාවනා කරයි. නෑ, එයාට ඒක යෙදෙන්නේ නෑ. ඒක අපි ඒවා යෙදෙන මට්ටමේ ඉන්න හින්දා අපි ඒවයින් ඒවයි ඇත්ත දකින්න අපි යම් කිසි මට්ටමකට ඒවා පිළි අරගෙන භාවනා කරන්න තියෙනවා. ඒවට කියනවා පූර්ව ප්‍රතිපදාව. දැන් ඒ කෙලෙස් තුනී වෙන්න පූර්ව ප්‍රතිපදාව වැඩෙන්න ඕන. එකපාරටම ඕක නැතුව අර ටික මෙනෙහි කළාට ඒක අර හිතේ ඇති වෙන විතර්ක වලින් එන ඥානයක් විතර. එනකට අපි ජීවත් වෙන්නේ රූප ලෝකෙනි. කාම ලෝකෙනි. නේද? ඒකට ආවම අරව අදාළද? අරක වැරක්. නේද? තර්කෙන් ඒක කියනවා ඒක එහෙම වෙන්න ඕන කියලා. ඒ උඩට ජීවත් වෙන්නේ මේ ශරීරයක් තියාගෙන. ඒ මට්ටමට මනස වැඩිලා.
ස්වභාවනා වැඩි. ආනාපාන සති භාවනාව කරනකොට අපි හිතෙන් ඒ ගැන බලනවා නේ. සාමාන්‍ය ජීවිතේදී අපි ඒක ගැන බලන්නේ ඔහෙම. දැන් මේ දෙකේ වෙනස මොකද? දැන්
ඒ වෙනස තමයි කිව්වේ. දැන් මුලින් අපි ආනාපාන සතිය මෙච්චර කල් ඕගොල්ලෝ කරපු ආනාපාන සතිය කියනකොට හුස්ම දිහා බලා ඉන්නවා. කර හුස්ම තියෙනවා නේ. තියෙන දේ දිහා බලා ඉන්නවා. ඔය දේ ඇති වෙලා නැති වෙන්න පුළුවන්. ඔය දේ සතර මහා ධාතුවෙන් ඇදිලා වෙන්න පුළුවන්. නේද? දැන් රූපේ බාර ආරම්භ නැද්ද? බාරා. කොට ඒක පූර්ව ප්‍රතිපදාව. එහෙම නැත්නම් සමතේට ආදාව.
එතන භාවනාවේදී රූපේ බාර ආරං සාමාන්‍ය ජීවිතයේදී රූපේ බාර ආරං නැහැ නේද? ඒක
ඔටොමැටික් වැඩ කරනවා. සාමාන්‍ය ජීවිතයේදී කොහොමද රූපේ ඉන්නේ? භාවනා නොකරන කෙනා කාම ලෝකෙකම අහු වෙලා ඒකෙමයි ඉන්නේ. රූප ඔක්කොම පිළියම්. දැන් භාවනා කරනකොට ටිකක් රූපේ ඇත්ත දකිනවා. කාමා වචර මට්ටමේ රූපේ ඇත්ත දකිනවා. ඇත්ත දකින්න පටන් ගන්නවා. ඒ ඇත්ත තමයි ඕ රූපේ තිබුණාට ඕක වෙනස් වෙනවා. ඈ ඕක නැත්තම් සතර මහා ධාතුන් ඉඳලා තියෙනවා. ඕක අනිත්‍යයි. එහෙම නැත්තම් ඕ දෙතිස් කුණු පොළොඩ කියලා ඔන්න ටිකක් ඇත්තද. ඒක හැබැයි ඇත්ත තිහෙටිම නෙමෙයි. ලෝකෙට අයිතිමත් වෙදී ටිකක් ඇත්ත දැකීමක්. එහෙනම් ඒක පූර්ව ප්‍රතිපදාව වෙනවා ඒක. මොකද එතන ලෝකෝත්තර දර්ශනය නෙවෙයි. ලෝකේ ඉක්මවා යන දර්ශනය නෙමෙයි. ලෝකෙට අයිති මට්ටමේ සාමාන්‍ය ලෝකයට වඩා ඇත්තක් දක්වනවා. මේ භාවනාව.
සර් ඒ භාවනාව
හැබැයි ඒ භාවනාවෙන් ඔව් ආර්ය මාර්ගයේ වැඩෙන්න විදිහක් නැහැ. ඒක පූර්ව ප්‍රතිපදාව. ඒක කම්මස්ස කතාව සම්මාදිට්ඨියෙන් පටන් අරන් වැඩෙන ආර්ය ශ්‍රාණික මාර්ගය. ආර්ය ශ්‍රාණික මාර්ගය තියෙනවා. බේතන චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක එදිලා නැහැ. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මයි එදිලා නැහැ. රූප උපාදාන ස්කන්ධයේ දුකයි කියන සත්‍යයක් එතන එන්නේ නැහැ. රූපයෙන් මිදීමක්, රූපේ ඉක්මායමක් එතන කියෙදෙන්නේ නැහැ. නේද? ලෝකයේ ඉක්මවා යෑමක්, ලෝකෝත්තර වීමක් එතන ඉදෙන්න විදිහක් නැහැ. ඔබ කියන්න පුළුවන් අරක්ක ගැන අවබෝධයක් තියෙන කෙනා. රූපය හටගන්නේ කොහොමද නේද? එතන මනසේ පිළිමිණුවේ ඇත්ත දන්නේ නැති හින්දා මේ සතර මහා ධාතු රූපයක් බාරගන්නේ. නැත්නම් වතුරට එබෙන බල්ලට වෙන්නේ ඕක නේද? මනසේ ඉගෙන සිටියේ ඇත්ත නොදන්න කම හින්දා එළියේ රූපයක් බාරගන්නවා. නැත්නම් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා බාරගන්නවා. එතකොට ඒක ලෝකෙට අහුවීම. හරි? අපි වතුරට එබුණාට බල්ලෙක්ව බාරගන්නේ නේ. බාර ගැනීම දුක. උපපාදානය තමයි බාර ගැනීම. ඒක දුක කියලා පේන්නේ නැහැ බාර ගන්න කෙනාට. බල්ලා වතුරට ඇවිල්ලා අන්න බල්ලෙක් ඉන්නවා කියුවට ඕකේ මොකද්ද තියෙන දුක කියලා? බල්ලෙක් ඉන්නවනේ ඔකට දුක. එයාට තේරෙන්නේ නැහැ. මේ මුලාවේ මිදුණ කෙනාට කියත හැටි අර බල්ලා අර නැති බල්ලෙක් හදාගෙන මොන දුකද විඳින්නේ? ඒකෙන් මිදීමේ දැක්ම එනකොට තමයි අර කලින් හිටියේ දුකකනේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒකයි දුක අවබෝධ කරන්නත් ප්‍රඥාව වැඩෙනවා. දුක්ඛ සත්‍ය කියන එක පුබ්බේ අනනුස්සුපේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයක් බුදු කෙනෙක් අවබෝධ කරන දේශනා කරනවා. දුක කියන එක පුබ්බේ අනනුස්සුපේසු ධම්මේසු පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා. බුදුරජාණන් වහන්සේ කියන්නේ අපට තියෙන්නේ පෙර ඇසුවිරු ඥානයන් දුක ගැන සත්‍ය හතරම එහෙම පෙර නොඇසුවිරු ධර්මතාවය. ඕක අපි දන්නවනේ. ඉතින් මාර්ගඵල ලැබලා ඉන්න ඕනේ නේද? බුදුහාමුදුරණන් කිව්වේ පෙර නොඇසුවිරු ධර්මතාවයක් අවබෝධ වුණා කියලා නේද? පුබ්බේ අනනසුතේස ධම්මස ධර්මයේ දකින්නකොට පේනවා මේක පෙර නොයසු විරු ධර්මතාවයක් නේ දකින්න. කලින් දැනගෙන හිටියක නෙවෙයි. හැබැයි ඇත්ත. කලින් දන්නේ නැහැ කියලා මේ අලුතෙන් මවල කියන එකකුත් නෙමෙයි. මේකමයි ඇත්ත. යථාභූත ස්වභාවය.
සම මේ වගේ ප්‍රශ්නෙකුත් එනවා සමා වෙනස. ආනපනසති භාවනාව කරනකොට අර්ශකව වගේ අපේ එක එක අරමුණු වලට යනවා. දැන් මේක කරගෙන යනකොට අපිට දැනීමක් එනවා මේ පපුව ඉස්සෙනවා පහත් වෙනවා. ඊට පස්සේ ආයේ එන හිතරෙනවා කොහොමද මේක වෙන්නේ? ඇයි මේක මෙහෙම වෙන්නේ? ඉස්සෙන්නේ පහත් වෙන්නේ. ඒතර ඒක දැනගත්තොත් දැනගන්න කොහොමද කියන එක තමයි දැන් මුනි ප්‍රශ්නේ.
එතකොටත් බලන්න තියෙන්නේ දැන් රූපය වෙන් කරගන්න. ඒ ශරීර රූපය නේ දැන් දැනගෙන තියෙන්නේ. පපුව හරි බඩ හරි මේ ශරීරයට අයිති කොටසක්
ඒක දැනෙනවා ඉස්සර.
එතකොට ඒ දැනගත්තේ මොකද්ද? රූපය. ශරීරයට අයිති රූපය. සතර මහා ධාතු රූපය. මේ මස්නහරට වලින් හැදිච්ච රූපයක් තමයි දැන් බාරගත්තේ. නේ? රූපයක් බාරගත්තා කියනකොටම රූප උපාදානස්කන්ධය. එතකොට කොහොමද ඒකට ආවේ?
සමුදේයකට
වස්. සමුදේය මොකද්ද? ඵලයේ තමයි රූපයක් බාරගත්තේ. නැහේ ඒකට ආවේ කොහොමද? මොනවද දැනෙනවා? දැනෙන දේ ගැන හිතනවා. හිතනකොට චිත්ත රූපය හැදෙනවා. චිත්ත රූපේ හිතේ පිළිබිඹු වෙන එකේ ඇත්ත නොදන්නකම හින්දා අපි ඒක සතර මහා ධාතු කරලා බාරගන්නවා. මොනවායින් හරි හැදිච්ච ආහාරයෙන් යැපෙන නේද රූපයක ලක්ෂණ ටික දාලා රූපයක් කරලා බාරගන්නවා. ඒකට හිතේ පිළිබිඹුවේ ඇත්ත දකින්න. දැනුණ දේ ගැන හිතුවා. හිතනවා කියනකොට තමයි අර හිතේ කණ්ණාඩිය වැඩ කරන්නේ. හිතේ පිළිබිඹුව හදනවා. ඒක හිතෙන් දැන දකින්න. ඒ දකින්න එකේ සිහිය නුවණ නැතිකම හින්දම ඔය දැනගත්තේ සතර මහා ධාතුයෙන් හැදිච්ච ආහාරයෙන් යැපෙන රූපයක් කියලා අහුවෙනවා. රූප උපාදානයට අහුවෙන්නේ මෙතන ඇත්ත දකින්න. හිතේ පිළිඹුවේ ඇත්ත දකින්න නැති හින්දා ඇත්ත රූපයක් ලෝකෙට අයිති රූපයක් කියලා බාරගන්න. තව විදිහකට. නේද? ඒකට අන්න සමුදය එතනින් අල්ලා ගන්නවා. ඒ සමුදය යෙදුන්නේ නැත්නම් මේක හට ගන්නවා.
ඒ සමුදයට තව වෙන කාරණා එකතු වෙන්නේ නැහැ.
කාරණා තියෙනවා. මං කියේ ඒකට හේතු ප්‍රත්‍ය වෙනම යෙදෙනවා. ඒක පටිච්ච සමුප්පන්නයි. කණ්ණාඩිය නිකන් ප්‍රතිබිම්බ හැදෙන්නේ නැහැ. ඒකට හේතු තියෙනවා.
ඒක තමයි මේ ස් පහත් වෙන්න හේතුව. ඒ
ස් පහත් වෙන්න හේතුව නෙමෙයි. දැන් මේ රූපේ හටගන්න හේතුව මේ හැම. රූපේ බාරගත්තට පස්සේ මේ රූපේ නේද කියන්නේ? රූපේ හටගන්න හේතුව
මේ ස් පහත් වීමත් මේකට සම්බන්ධයි නේද?
නෑ.
දර්ශනා කරනකොට
නෑ. රූපය කියන එක ශරීර රූපයක් දැන් බාරගත්තානේ. ඒක හටගත්තේ කොහොමද? හිතට දැනුණා දැනෙන එක ගැන හිතුවා. හිතනකොට ආව ප්‍රතිබිම්බයක්. ඕක තමයි ශරීර ප්‍රතිබිම්බය. හිතේ පිළිබිඹු. හිතේ පිළිබිඹු යැත්ත නොදන්න කම හින්දා අපි ඕක සතර මහා ධාතු ශරීරයක් කරලා බාරගත්තා. ඒ බාරගත්තු ශරීරයේ ස්පහත් වීම වෙනම කතාවක්. දැන් මේ ශරීරය හටගත්තේ කොහොමද? ශරීර රූපේ උපාදාන කළේ කොහොමද? දැනුණ දේ ගැන හිතුවා. හිතනකොට තමයි අර මනසේ ක්‍රියාකාරීත්වය. ඒතකොට චිත්ත රූපයක් වෙනවා. චිත්ත රූපය කියන එක මනසේ කණ්ණාඩියේ පිළිබිඹුවක්. මනසේ කණ්ණාඩියේ පිළිබිඹුවේ ඒක ඇති වෙන හැටි දන්නේ නැහැ. ඒක ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. සිහියක් නැහැ, නුවණක් නැහැ. ඒතකොට අර වතුරට එබෙන බල්ලා වගේ අන්න දැන් ප්‍රතිබිම්බේ පේනකොට අන්න රූපයක් කියලා බාර ගන්නවා. අන්න ශරීරය. අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා වගේ අන්න ශරීරයක් තියෙනවා. ඇයි මේ ප්‍රතිබිම්බේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ධර්මයක් අහලා නැහැ. ඒකට සිහිය නුවණ පිහිටලක් නැහැ. තමයි මේ සම්මා දිට්ඨිය. ඔව්. ශරීරයේ තියනා කියලා බාර ගන්න හැම මොහොතෙම ওই මුලාවේ අර වතුරට එන බල්ලගේ මට්ටමේ මනස වැඩේනවා. එළිය රූපයක් තියනා කියන කොටත් ඔය මට්ටමේමයි මනස වැඩ කරන්නේ. වතුරට එන බල්ලගේ මට්ටම. ඈ ඒකට අපි කියන්නේ ලෝකෙටයි තියෙන අට්ටම. ලෝකෙටයි තියෙන දැක්ම. ලෝකෝත්තර දැක්ම ඉන්නේ මේ සිහිය නුවණ පිහිටන වෙලාවට විතරයි. සිහිය නුවණ පිහිටන වෙලාවට කියනවා ඔන්න සතිය පිහිටනවා නැත්නම් සතර සතිපට්ඨානේ වැඩන. ඒ සතර සතිපට්ඨානේ පිහිටන්න පුළුවන් නම් බුදුහාමුදුරෝ සාතිකයක් දෙනවා දවස් 7ක් ඔන්න ඔය සිහිය නුවණ පිහිටියොත් එක්ක රහත් වෙනවා එක්ක අනාගාමී වෙනවා. ඔක පිහිටන්න පුළුවන් කෙනාට දවස් 7ක්. දැන් හුස්ම ඉහළ පහළ යන එක දැන් හුස්ම රූපයක්ද නැද්ද? ලෝකෙට අයිති රූපයක්ද නැද්ද? අවුට යස් සියුම් මේකයි මම මේක දෙලින්ම බලන්න එපා කිව්වේ. බලන්න පුළුවන් නම් බලන්න. ඒතකොට හුස්ම කියන්නේ ලෝකෙට අයිති රූපයක්. ඒකත් අපි අර බෙදනවා 11 ආකාරයකට. මං කිව්වේ හොවා ගන්න කියලා. දැන් හොවාගත්තාද අජ්ජත්තද වයින්දද කියලා. රූප ගණේට නම් දාලා තියෙනවා නේද? උතර මහත තියෙන්නේ දිලා තියෙනවා.
වායෝ රූපට.
ආයතන වලට අපි වෙනවා. රූපණේ වෙනවා. ඒතර ඒ රූපෙත් තියෙන්නේ අර අර ධර්මතාවය. මේ හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද? මොනවද දැනුණා? දැනුනේ මන ආයතනෙන්ද?
කාය
ආයතන. මුලින්ම දැනෙන්නේ කාය ආයතන. වේදනා නේද? කාය පස්සපච්චය වේදනා, කාය ස්පර්ශයෙන් වේදනා. ওই වේදනා ගොඩක් එකතු කරලා තමයි ඔන්න ආස්වාසය කියන්නේ. තව වේදනා ගොඩක් එකතු කරලා තමයි ප්‍රාස්වාසය කියන්නේ. නේද? දැනෙන දැනීම් ගොඩක් එකතු කරලා. ඒකට දැනීම් ටික ගැන හිතනකොට නේද? ඔන්න අර මනස කැඩපත වැඩ පටන් ගන්න. චිත්ත රූප. ආ කොහොමද දැනෙන්නේ නම් මේක? හුස්ම ආස්වාසය. කොහොම දැනෙන්නේ ප්‍රාස්වාසය කියන රූපය. දැන් ඔන්න චිත්ත රූපය මනසේ කැඩපතේ පිළිබිඹු නේද? ඒක සතර මහා ධාතු රූපයක්ද?
නෑ.
මනසේ කැඩපත
නෑ.
පිළිබිඹුවක් විතරයි. ඒකට ඕකේ ඇත්ත දකින්න සිහිය නුවණ පිහිටියේ නැත්නම් මොකද වෙන්නේ? අපි සතර මහා ධාතු රූපේ බාර ගන්න උපාදාන කරනවා.
උපාදාන
කරනවා. ඔය විදිහට නේද හුස්ම උපාදාන කරන්නේ? හුස්ම බාරගත්ත. ඒත් මේ මනසේ සිද්ධිය ඇත්ත ඇති හැටි දකින්නේ සිහිය නුවණ පිහිටන්නේ නේද? රට සතර මහා ධාතු හුස්ම බාර ගන්න. ලෝකෙට අහුවෙන්නේ. රට ඒ ලෝකයට අහුවීමයි ලෝක සමුදයයි දකින්නේ. සමුදය පිහිටියේ නැත්නම් මේ සතර මහා ධාතු රූපේ බාර ගන්නෙ නෑ. මේ වතුරට එබෙන බල්ලා වගේ. හිතේ ඇති වෙන එකේ ඇත්ත දැක්කනම් එළිය රූපේ බාර ගන්නෑ. ඒක අවබල්ලෙක් ඉන්නවා කියලා හිතේම නිහැදුණු චිත්ත රූපය. ඔව් කොහොමද එළියේ තියෙන්නේ? මගේ හුස්ම කියන එක හිතේ හදපු එක කොහොමද එළියේ තියෙන්නේ? ඒතර හිතෙන් හදපු දෙයක් එළියේ තියෙනවා කියලා බාර ගැනීම තුල තමයි අපි හුස්ම පිළිගත්තේ. රූප උපාදාන ස්කන්ධයට අහු වුණේ. නේද?
ආස්වාදයක් චිත්ත රූපයක්.
ඔව්. ආස්වාසේ චිත්ත රූපයක ඇත්ත නොදන්න කම හින්දා සතර මහා ධාතු රූපයක් කරලා බාර ආවා. වතුරට වෙන බල්ල බල්ලෙක් බාරගත්තා වගේ. ඒ මානසිකත්වයේ තමයි තාම අපි ආයතන පාවිච්චි කරන්නේ. බල්ලා එහෙම පාවිච්චි කරන මට්ටමේ අපි කාය ආයතනේ පාවිච්චි කරනවා. ඇත්තරයි වෙනස.
හිත අතීතේ වන්නපා කියලා කියන්නේ ඒකයි නේද සර්?
තදන් නැත්නම් ඇත්ත දකින්න කොට අතීත අනාගත වර්තමාන එකකටවත් අහු වෙන්නේ
නැහැ. අහු වෙන්නේ අතීතේ ගිය නිසානේ.
ඒ ඕන එකකින් අහු වෙන්න පුළුවන්. 11 ආකාරයෙන්ම අහු වෙන්න පුළුවන්. අතීතනාගත වර්තමාන දුර තියෙන ඒවා ළඟ තියෙන ඒවා හීන ප්‍රණීත ඕලාරික සියුම් නේද අජත්ත බහිත් සේරම ලෝකෙට අහු වෙනකොට තියෙන රූපේ ලක්ෂණ පිළිඹුවේ ඇත්ත ඇහැටි නොදන්නකම් පිළිඹුව පිළිඹුව හැටියට බාරගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ ඒකට සිහියම වෙන්නේ නැහැ අපි දැනීම මොකෙන්ද? හිත දැනගත්තා. හිත දැනගත්තු දේ ගැන හිතුවා. හිතනකොට තමයි රූප ටික හැදුනේ. ප්‍රතිබිම්බේ නැති දෙයක් කියන්නේ නැහැ. ප්‍රතිබිම්බයක් පේනවා, හිතට පේනවා. ඒක බොරුවක් කියන්නේ නැහැ. ප්‍රතිබිම්බේ පේනවා. කණ්ණාඩියේ ඉස්සරහට ගින් ඔතන ප්‍රතිබිම්බයක් නැහැ කියලා හරියන්නේ නැහැ. ප්‍රතිබිම්බේ හැදෙන්න හේතු තියෙනකොට හැදෙනවා. ඒ ප්‍රතිබිම්බය ඇත්ත රූපයක් නෙවෙයි කියලා පෙන්නනවා. ප්‍රතිබිම්බය සතර මහා ධාතු රූපයක් නෙවෙයි. ප්‍රතිබිම්බ ලක්ෂණ ඒකේ රූප ගති නෑ ප්‍රතිබිම්බේ. ආහාරයෙන් හැපෙන්නේ නෑ සතර මහා ධාතු නෙවෙයි නේද? අපි ඒතකොට ප්‍රතිබිම්බෙට නැති ලක්ෂණ ටිකක් දාලා රූපයක් හදලා ඕක බාර අරන්. ඕක උපාදානයි. ප්‍රතිබිම්බෙත් හැදෙන්නේ නෑ කියලා කියන්නේ යන්න එපා. ප්‍රතිබිම්බය දෙන්නේ හේතු තියෙනකන් ඒක හැදෙනවා. අපේ ප්‍රශ්නේ ප්‍රතිබිම්බය දකින්නකොට රූපයක් දකින්නවා කියලා බාරගන්නේ. මම හැමදාම උදේ කණ්ණාඩිය ළඟට ගිහින් කරන රැවටිීම එතෙන් පටනවා. තාම දන්නේ නැහැ එතෙන් රැවටෙනවා කියලා. දකින්නේ ප්‍රතිබිම්බයක් දැක්කා කියලා හිතන්නේ රූපයක්. ඔක තේරුම් ගන්නත් ලේසි නෑ අයියෝ. ඒක උත්තර මොකද්ද වැරද්ද කියලා නේ හිතෙන්නේ. මං ටිකේ කවදාවත් මූණ දැකලා තියෙනවද? ඕකේ. ඒත් දකින්න කෙනාට ඌව පිහිටන්නේ. හැබැයි ඇත්ත දකින්න කලින් ඕක නෑ කිව්වොත් බොරුවක් වෙනවා. රවට්ට ගැනීමක්. ඒක තමයි අනිත් භාවනා කරලා මොකුත් නැහැ ශූන්‍යයි කියලා කියන්න හදන්නේ.
ඒ ශූන්‍යයි කියන එක දෙන්න බෑ
තුන. ඒ ශූන්‍ය හිතර වට ගැනීම. ඒ කියන්නේ අර දැන් ධානය වලින් ගන්න පුළුවන් ශූන්‍යයක් ඒක අර හිත සමාධි කරලා දකින්න පුළුවන් ශූන්‍යයක්. ඒක ඇත්ත ඇති හැටි දෙකීමේ ශූන්‍ය නෙමෙයි. යථාභූත ස්වභාවය අවබෝධ කිරීමෙන් එන ශූන්‍යකුත්
තියෙනවා.
පිටිකන්නේ. අර වතුරට එබෙන බල්ලා රැවටි රැවටි ඉඳලා අන්න දවසක අවබෝධ කරනවා. අදන් ප්‍රතිබිම්බයක් තියෙනවා. ඊට පස්සේ කවදාවත් බල්ලෙක් පිහිටන්නේ නෑ. ඒ අවබෝධයයි. ඔතන බල්ලෙක් නෑ, ඔතන බල්ලෙක් නෑ කිය කියා ඉඳලා හිත ප්‍රවට්ටලක් තුලවන්නේ නෑ කියන්නේ. ඒක වෙනම. ඒක තමයි අපි ওই භාවනා කරලා මෙච්චර කල් කරන්නේ. නැත්නම් කියනවා නම් සමාධියේදී මොකද ඔක්කොම නැති වෙලා ගියා, කයත් නැති වෙලා ගියා, හුස්මත් නැති වෙලා ගියා, මොන ශූන්‍යතාවයද කියලා. ඒ ශූන්‍යතාවය දකින්න ධර්මයක් අහන්න ඕනේ නේද? චතුරාර්ය සත්‍යයක් අහලා තියෙන්න ඕනේ නේ ඒකට. හරි දැන් තියෙන ආස්වාද ප්‍රස්වාසේ තියෙනකොට ඔය දැනීමක් නේ කියන එක නෙමෙයි. ඒකට හේතු ඇතුව පෙන්වන්න ඕනේ හිතට. දැනීමක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාසෙත් තියෙනවනේ. ඒක හැදෙන්නේ කොහොමද කියලා නුවණින් තේන්නන්න ඕනේ. එතකොට දැනීම කොහොමද සතර මහා ධාතු ආස්වාස ප්‍රස්වාසයක් කරන මට්ටමට අපි ගෙනාවේ? කාය ස්පර්ශේ දැනීම ටිකක් නෙවෙයි. දැනීම් ටික ගැන හිතලා හිතනකොට රූප ටිකක් හදලා ඔය හදපු රූප ටික ආයෙ එළියෙන් තියෙන. එළිය තියෙනවා කියලා බලන්න. නේද? පැහැදිලිද මේ?
පැහැදිලි මෙච්චර කල්
කරපු භාවනාව බලපතිය වැරදියි. නේද? සතර ආරසත් ධර්මයේ දකින්නකොට තේනවා මෙච්චර කල් කරපු භාවනාව හරිද වැරදිද කියලා. ඕක අවබෝධ කරනකම් ඇවිල්ලා ඇහුවට හරියන්නේ නැහැ. දැන් කොහොම භාවනා කළොත්ද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ? අහනවානේ කායන වස්සනාව කොහොමද? ඥානාපානද කිය කොහොමද වැඩේ? නැහැ හැමදාම කියන්නේ මට නම් ඕක කියා දෙන්න බෑ. ඔව්. ඉස්සරහට යන්නෙත් එහෙම තමයි. වැවටීමෙන් අදවත් ධර්මය අහලා තේරුම් ගත්තේ නැත්නම් ඒක අපේ විදිහටම යනවා. ඒක තමයි බුදුදහමක් අහන්න ලැබෙන එක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. ඒක එසේ මෙසේ දෙයක් නෙවෙයි. අපි භාවනා කරන්නේ නැති ඕන තමයි. බුදුදහමක් අහලා තේරුම් ගත්තද නැද්ද කියන එක තමයි මෙතන ක්ෂණ සම්පත්තිය. භාවනා කරලා සමාධිය වැඩලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ කඩි ප්‍රෑණක් පෙන්වලා නේද? මහා බ්‍රහ්මයා වෙලා ඉඳලා තියෙනවා කියන්නේ. ඔක්කොම බ්‍රහ්ම ලෝකෙ ගිහින් හිටියනම් ධානා වැඩලා නෙමෙයිද? කඩි ටිකක් ධානා වැඩලා එහෙ ගියා නම් අපි කොච්චර ඔය රවුම් ගහලා ඇද්ද? නේද? දැන් භාවනා කරන එක අපි කරලා තියෙනවා. දහමක් අහලා තේරුම් ගන්න එක තමයි වෙලා නැත්තේ. සම්මාදිට්ඨි. බුදු දහම බුදු කෙනෙක්ගෙන් දහමක් අහලා තේරුම් නොගත්ත හින්දා තමයි තාම සසරේ ඉන්නේ. ඔව් ඒක තමයි. දැන් ඇත්ත අවබෝධ වුණොත් දැනීම් ටිකට රූපයක් අපි පනවයිද? ලෝකෙට අහුවෙයිද? දැන් සමුදේ යෙදුම් නැත්නම් තත්ත්වෙ මොකක්ද? තොට ඒ ලෝකෙට අහුවෙන්නේ. ඒ තමයි Nirodha කියන්නේ. අපේ ওই Nirodha ගැන දැනෙන්නේ. දැක්මක් මිසක් අවබෝධයක් නෙවෙයි. නේ? ඒකත් වටිනවා. ඒක තමයි සත්‍ය ඥානය කියන්නේ. දුක මේකයි, සමුදය මේකයි, සමුදය නැත්තම් ඕ දුක්ඛ Nirodha කියලා අවබෝධයක් තියෙනවා. එයාට තමයි මාර්ගයේ උපදී. චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගන්නම වෙන්නේ. නැහ් චිත්ත රූපයක් හටගන්නේ නෑ නෙමේ. යතන වරද්ද ගන්න එක. චිත්ත රූපේ හටගන්නවා. චිත්ත රූප හටගන්න පුළුවන්. මම වැරද්ද මොකද්ද? චිත්ත රූපේ මේ ඇත්ත බාහිර රූපයක් කරන එක නෙමේ. චිත්ත රූපේ ඇත්ත නොදකිනක. ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයක් හැටියට දකින්නේ නැතිකම. සිහිය නොවන පිහිටන්නේ නැතිකම. චිත්ත රූප හැදුනට කමන්නේ. හැදෙන්නේ මෙහෙමයි කියලා දකින්න පුළුවන්. චිත්ත රූපේ ලක්ෂණ ටික අවබෝධ වෙනවා නම් ඕක සතර මහා ධාතු රූපයක් කරන්න යන්නේ නෑනේ. ඒක හරියට දැන් මිරිඟුව පේනකොට අපි වතුර තියෙනවා කියලා පිළිගන්නවා කියන්නේ. මිරිඟුවේ ඇත්ත අවබෝධ කරපු දවසට වතුර හදන්න යන්නේ නෑ. අනේ ඒ වගේ දෙයක්. හැබැයි වතුර වගේ පේන්නේ නෑ කියනවා නෙවෙයි. මිරිඟුව පේ. මිරිඟුව පෙනුනට මුලා වෙන්නේ නැති දවසක් තියෙනවා. ඒකට අදාළ රූප හදන්නේ නැති දවසක් තියෙනවා. මිරිඟුවක් පේන්නේ නැහැ කියන කතාව නෙමෙයි. තේනවා. මේ පෙනීමක් නැති වෙනවා කියන එක නෙමෙයි. පේනවා. හැබැයි මිරිඟුව මිරිඟුව බව දන්නවා. ඒකට වතුර පණවන්නේ යන්නේ. මේ වතුර කියන්නේ ලෝකෙට අයිති රූපය. වතුර වගේ පේනවා. වතුර පැනෙව්වොත් නේ ලෝකෙට අහුවෙන්නේ. ශරීරය වගේ පේනවා, ශරීරය පැනෙව්වොත් අහුවෙනවා. හුස්ම වගේ පේනවා, හුස්ම පැනෙව්වොත් අහුවෙනවා. තේරුණා? එක අර චිත්‍රපටිය පේනවා දිගටම. චිත්‍රපටිය ඇත්ත කරන එක තමයි මේ නවත්තන්න තියෙන්නේ. චිත්‍රපටිය චිත්‍රපටියක් බව දැනගත්තාම ප්‍රශ්නයක් නෑ. ඒකත් බලන්න පුළුවන්. නේද? චිත්‍රපටියක් බලන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. ඇත්ත දැන. රැවටෙන්නේ නැතුව. දැපේ. නේද? ඔව්. ආයතන හයෙම ඇත්ත දකින්න ඕනේ මේ විදිහට. ආයතන හයත් පාවිච්චි කරනවා මුලා වෙන්නේ නැතුව. දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා මුලා වෙන්නේ නැතුව. අපිට තියෙන්නේ ඔය ටික කරනවා මුලා වෙලා. ලෝකෙට අහු වෙලා. ඒකවල හයේ ඇත්ත දකින්නකොට මුලා වෙන්නේ නැතුව ආයතන ටික පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් උපාදානය ගැන කතා කරන්න බෑ මුලාව නැතුව. අනිවාර්යෙන් මුලා වෙලා. අවිද්‍යාව මතමයි උපාදාන. නේද? ඇත්ත ඇති හැටි නොදන්න කම මතමයි අපි රූප උපාදාන කරන්නේ. රූපයක් බාර ගන්න. මුලාව යෙදිනම්.
අවිද්‍යාව නිසාම කියන දෙයක්.
අවිද්‍යාව නිසාම කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම නිසාම. තොර දැනට අපිට අවිද්‍යාව එකපාරට නැති කරන්න බෑ. අවිද්‍යාව ඒ දැනතන මුලාව වෙනවා කියලා සිහිය පිටවන්න පුළුවන්. නේද? මිරිඟුව තියෙන තැනක වතුර තියෙනවා කියලා හිතෙනවා කියලා නුවණ සිහිය පිටවන්න පුළුවන්. ඔය පේන්නේ මිරිඟුව කියලා හිතට පෙන්වන්න පුළුවන්. වතුර කියලා හිතනකොටම නෑ නෑ ඔය පේන්නේ මිරිඟුව කියලා මතක් කරලා දෙන්න. ඒක තමයි අනුපස්සනා ටිකේ කරන්නේ. කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා. ඔව්, සමුදය දකින්න නිකන් බෑ. සමුදය දකින්න ධර්මයක් අහලා නේද සම්මාදිට්ඨිය හදා ගන්න. අපි දකින්නේ ওই සමුදය නෙමෙයිනේ. ලෝකෙට අයිති සමුදයකුත් තියෙනවා. ලෝකෙට අයිති සමුදේකුත් ඕවා ඇති වෙන්න හේතුත් කතා කරන්න පුළුවන්. දැන් ලෝකෝත්තර දර්ශනයේදී කියලින්ම ආයතන මට්ටමටම ඇවිල්ලා මේ ස්කන්ධ පිහිටන හැටි ගැන අවබෝධයක් එනවා. දැන් ඔකට ගලපන්න යනවා කලින් කරන භාවනාව නේද? ඔය රූපේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියලා දැක්කොත් හරි. හටගෙන නැති වෙන එක බලන එකත් හොඳයි. මේකත් බලන්න ඕන. ඔව්. ඔව්. හිතෙන්ම හදලා එළියට දානවා. ඒ දාන්නේ මේ හේතු යෙදුනොත් එළිය තියෙනවා කියලා පිළිගන්නවා. මේ හේතු යෙදුනේ නැත්නම් පිළිගන්නවා. පිළිගන්නේ නැහැ කියන එකයි හටගෙන නිරුද්ධ වෙනවා කියන එකයි දෙකක් නේද? දැන් බල්ලා වතුරට එදෙනකොට අන්න බල්ලෙක් හටගෙන නැති වුණා කියලා කියන්නත් පුළුවන්. ඔව් හටගත්තේ මුලාව හින්දා කිව්වොත් මුලා නොවුණත් බල්ලෙක් හටගන්නේම නේ. බල්ලෙක් වගේ පෙහෙන්න පුළුවන්. එහෙනම්කට බල්ලෙක්ව මොහොතකටවත් පිහිටන්නේ මොහතකටවත් පිහිටන්න බැරි කමමයි අනිත්‍ය කියන්නේ. නිත්‍ය කරන්න බෑ මොහතකට. අනිත්‍ය. අනිත්‍ය කියන්නේ නිත්‍ය කරන්න බෑ. නිත්‍ය කිරීම තමයි අපි බාර ගැනීම. රූපේ තියනවා කියලා පිහිටවලා බාර ගැනීම නිත්‍ය කරලා නේද?
මොකද නිත්‍ය කළා නේද දැන් අනිත්‍ය බලන්න වෙලාදී.
නිත්‍ය කරලා අනිත්‍ය බලන ඒක ලෝකෙට අයිති. දැන් බලන්නේ නිත්‍ය කරන්න සමුදයම බලනවා. රූපයක් හටගන්න හේතුව. මේ සමුදය නැත්තම් ඔබ පිටන්. කියන නිරෝධය. තියෙන එක වෙනස් වෙනවා කියන එකයි නොපිහිටන ගතිය. නිරෝධයයි කියන එකද? සමුදය නැත්තම් පිහිටන්නේ නැහැ කියන එකයි එතන වෙනසක් තියෙනවා. ඒ දෙක ටිකක් කිට්ටුයි. එනකට පොඩි වෙනසක්. මෙහෙමයි දැන්වා. අවිද්‍යාව මත අවිද්‍යාවට අහු වුණ ගමන් තව ගොඩාක් හේතු සකස් වෙනවා. ඇත්ත ඇති නොදන්න කම මත මුලාවන් එක එක විදිහට ඉන්න පුළුවන්. මොන විදිහට මුලා වුණත් අවිද්‍යාව මත ඉඳගෙන තමයි මුලා වෙන්නේ. අවිද්‍යාව මූලික. ඇත්ත ඇති නොදන්න කම. ඇත්ත ඇති දැක්කොත් මුලා වෙන විදිහක් නැහැ. කවුරු මොනවා කියුවත් පිළිගන්නේ නැහැ නේ ඇත්ත දැක්කට පස්සේ. දැන් මිරිඟුව පේන තැනක වතුර තියනවා කියන ඔය ඇත්ත දැනගත්තට පස්සේ කවුරු මොනවා ඇවිල්ලා අර වතුර ගැන විස්තර කළා. ඔය වතුර හරි පිරිසිදු වතුර, හොඳ වතුර, කවුරු මේවා කියයි බොර වතුර නේද? එක එක කතා කියයි. මම අපි එකකටවත් අහු වෙනවද මේකේ ඇත්තද? කවුරු මිරිඟුව පේන්නේ කියලා දැනගත්තා.
බාර ගත්තොත් අහු
වෙනවා. මෙතන ඇත්ත ඇති දැක්කේ නැත්නම් අපිත් අර එක එක මතකයට යනවා. ඒකට තමයි දෘෂ්ටි කියන්නේ. ඔය වතුර තියනවා කියුවත් දෘෂ්ටියක්, ඔය වතුර නැහැ කියුවත් දෘෂ්ටියක්. මුලින් හිතන්නේ වතුර නැහැ කිව්වහන් ඇත්ත කියලා. මිරිඟුව පේනකොට වතුර නැහැ කිව්වොත් අපිට හිතෙනවානේ ඇත්ත කියලා. පේන්නේ මිරිඟුව කියලා හිතන්. හරිද? දැන් පේන්නේ මිරිඟුව කියලා දන්න කෙනාට වතුර කියන වචනේවත් තේරෙන්නේ නැහැ. නිකන් මේකවත් වගේ දැන්. මේක වතුරක් කියනවා කිව්වත් මතයක් නැහැ කිව්වත් මතයක්
නැහැ.
ඒ දෘෂ්ටි එකට වැටෙනවා. අපිට මේක ඇත්ත දකින්නකොට අරවා යෙදෙන්නේ තීකන. ඔව් ඒ සංකල්පේ එන්නේත් නැහැ. දෘෂ්ටියක ඉඳලා තව එකක් කියනවා නෙවෙයි. දෘෂ්ටියම පිහිටන්නේ. ඔව් ඔව් ඔව්. රූපේ තියනවා කිව්වහම දෘෂ්ටිය වගේම තමයි රූපේ නැහැ කිව්වහම. මොන රූපේද නැත්තේ කියලා අහන්න. ඔය මොන රූපයක් ගැනද කතා කරන්නේ? එහෙම දෙයක් හිතේ තියාගෙන නේ ඕක නැහැ කියන්නේ. ඒක හැදුනේ කොහොමද? ඒකත් දෘෂ්ටියක් කියන්නේ ඒකයි. ඔක මේ ඒවා ඉතින් ටිකක් සියුම් මට්ටම. ඕව ගැන දැන් තර්ක කරන්න නිමෙන් යනවා. අපිට කරන්න පුළුවන් දේ මෙන්න මෙතන මෙහෙම රැවටෙනවා කියලා දැක්කම ඒ රැවටීමෙන් මිදෙන්නේ ඒ රැවටෙන බව විතර පෙන්වනවා. මොකද ඒක තර්කෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔව්. මෙහෙම පිහිටුවේ මේ හේතු යෙදුන හින්දා කියලා හිතට පෙන්වන්න. මේ හේතු යෙදෙනකන් තමයි ඔහොම හිතන්නේ. මේ හේතුන් යෙදෙන හින්දා දැන් අපි දැන් වතුරට යෙදෙන බල්ලට බල්ලෙක් නෑ කියලා කියන්න ගියාට හරියන්නේ නැහැ. ඒක උට දෘෂ්ටියක්. ඉන්නවා කියලා හිතපු එක නැහැ කියලා කියන. අර හිතපු බල්ලා දැන් නැහැ. ඒක තව මතයක් නේද? හිතපු බල්ලා නැහැ කියනකොට ඒක තව දෘෂ්ටියක්. ඇත්ත තත්ත්වෙ මොකද්ද? ප්‍රතිබිම්බයක් හටගත්තේ. ඔව් ප්‍රතිබිම්බය හටගන්න හේතුව ඉදන් ප්‍රතිබිම්බය හටගන්න. ඒ ප්‍රතිබිම්බය ඇත්ත නොදන්නකම හින්දා බල්ලෙක් කොපි හිටන. එතනත් තියෙන්නේ හේතුඵල. ඒ අවිද්‍යාවයි මුලාවයි යෙදෙනකොට ඒකට අදාළ දේවලු පිහිටනවා. ලෝකයක් පිහිටන්න හේතු යෙදෙනකොට ලෝකය පිහිටනවා. අපිට පුළුවන් වෙන්න ඕන ඔය ලෝකෙ ගැන කතා කරන්න පුළුවන් මේ හේතු ටික යෙදිලා තියෙනකම් විතර. මේ අවිද්‍යාව මුලාවේ ඉන්නකම් විතරයි ඔය ලෝකෙ ගැන කතා කරන්න පුළුවන්. එතකොට නෑ කියන්නත් බෑ. මොකද විද්‍යාමුලා ඉන්නකොට ඒක තියෙනවා. නේද නෑ කියන්නත් බෑ. තියනවා කියන්නත් බෑ. මොකද අවිද්‍යාව ඉන්නකන් විතරයි ඒක තියෙන්නේ. දැන් කාම ලෝකේ ඉන්නකන් විතරයි මේ කාම ලෝකෙට අදාළ මේවා ටික තියෙන්නේ. කාම ලෝකෙට අදාළ හේතු යෙදෙනකොට ඒවා තියෙනවා. ඒවා පිළිගන්නවා. ඒවා නෑ කිව්වොත් ඒත් වැරදුනේ. මේ කාම ලෝකේ වස්තු පිළිගන්න හේතු යෙදෙනකොට ඒවා තියෙනවා. ඔය අපිට කියන්න පුළුවන් වෙන්න ඕන මේ හේතු යෙදෙනකන් ඕවා තියෙනවා. කිසි දෙයක් ගැන කතා කරන්නේ මේ හේතු යෙදිලා කියන එක දකින්න. එතකොට ඒ හේතු මොනවාද කියලා Taman දකිනකොට එතන මූලික වෙන අවිද්‍යාව ප්‍රත්‍ය වෙන හේතු ටික අඳුරගත්තොත් අවිද්‍යාව දුරු වෙනකොට මොකද්ද වෙන්නේ කියලා අවබෝධයක් ගන්න පුළුවන්. මේක තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය කියන්නේ. දුක සකස් වෙන්නේ අවිද්‍යාව නිසා. අපි අහලා තිබුණාට තණ්හාව නිසා කියලා තණ්හාව ඇති වෙන්නේ හේතුව අවිද්‍යාව. දුකට හේතුව ප්‍රධාන හේතුව අවිද්‍යාව. මේ අවිද්‍යාව අපිට පේන්නේ. අපිට පේන්නේ තණ්හාව කියන එක. තේන මට්ටමින් තමයි විස්තර කරන්නේ. තණ්හාව කියන නිසා තමයි දුක තියෙන්නේ. ඒක තණ්හාව නැති කරන්න බෑ අවිද්‍යාව තියෙනකම්.
අවිද්‍යාව
නැති. තණ්හාව නැති කරන්න ක්‍රමේ තමයි ඇත්ත ඇති හැටි දකින එක. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න. ඇත්ත ඇති හැටි දැකීම සත්‍ය අවබෝධය තුලින්මයි තණ්හාව වෙන්නේ. දුරු කරන්න ඕන තණ්හාව වුණාට මාර්ගය තණ්හාව දුරු කිරීම නෙවෙයි. තණ්හාව දුරු කරන්න මාර්ගය සත්‍ය අවබෝධ කරගන එක. ඒකට තමයි අරහත්ත්වයේ මාර්ගය. චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් තමයි දුක දුරු වෙන්නේ. ඒක අපි උත්සාහ කරන්න ඕන ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති දකින්න තමයි චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් එක්ක මේක බලන්නේ. දුකයි සමුදයයි සමුදය නිවෙදුම නිරෝධය. ওই ටික කිව්වට තාම නිරෝධ වෙලා නැහැ. දුක පිටින්නේ සමුදයේ හින්දා. ඕක කිව්වා කියලා අපේ සමුදය දුරු වෙලා නැහැ. හැබැයි නුවණක් එනවා මේ සමුදය යෙදුන්නේ නැත්තම් ওই දුක නැහැ. නැ නිරෝධය. එතකොට තමන්ට නුවණක් පහළ වෙන ඔන්න මාර්ගයේ ජන නුවණ පහළ වෙනවා. සමුදේ නැති කරන්න මොකක් හරි වැඩ පිළිවිලක
යෙදෙනවා.
අයි දුකයි සමුදේ. අතගන්නේ දුකක්. නැති වෙන්නේ දුකක්. ඒ නට ඒ දුක හටගන්නේ සමුදේ යෙදුණා හින්දා. සමුදේ දුරු වුණත් දුක දුරු වෙනවා. තාම ওই දේ වෙලා නැහැ ඔය දැන් කතා කරලා. දුකක් කියලා තේරෙන්නේ නැත්තේ ඒ සමුදයක් හරියට දැකලා නැහැ. ඒවා ටිකක් එකට එකට අවබෝධ වෙනවා. මේ චතුරාර්ය සත්‍යෙම අතරම ටික ටික අවබෝධ වෙනවා.
නිසා
හටගන්නේ දුක. ඒවා කිව්වට දැන් දුක තේරුම් ගත්තොත් සමුදයත් තේරුම් ගත්තා නිරෝධෙත් තේරුම් ගත්තා මාර්ගෙත් තේරුම් ගත්තා අහම ධර්මතාවයකුත් තියෙනවා. එක සත්‍යයක් තේරුම් ගත්තොත් හතරම එක තමයි යෝග තේරුම් ගන්න. හරි. ඒ තේරුම් ගන්න එකෙත් එක එක මට්ටම් තියෙනවා දකින්න. ඒක තමයි සෝවාන් සකෝත්තගාමි එහෙම වෙනස්. චතුරාර්ය සත්‍යමයි අවබෝධ වෙන්නේ ඒ අවබෝධ වෙන මට්ටම. ඒක දුක විතරක් අවබෝධ වෙලා ඉතුරු ටික අවබෝධ නොවී තියෙන්නේ. එහෙනම් තමයි මම කියන්නේ ඔය දැන් දුක දන්නවා කියලා හිතාගත්තා. දුක දන්නවා නම් චතුරාර්ය සත්‍යව දැනගන්නවා මිසක් දුක විතරක් දැනගෙන ඉතුරු ටික නැතුව තියෙන්නේ නැහැ. මට ඒ දැකීම තුන ඔය සත්‍ය හතරම අඩංගු වෙනවා. එහෙනම් දැන් ඔයගොල්ලෝ අහනානේ දැන් දුක අවබෝධ කරන්න උත්සාහ කරනවා. ඒ මාර්ගය වඩන්න උත්සාහ කරන්නේ නැත්තේ කි? දුක අවබෝධ කිරීමමයි මාර්ගය. මොකද දුක අවබෝධ කළොත් අර චතුරාර්ය සත්‍යම අවබෝධ වෙනවා කියන්නේ. අපිට වෙලා තියෙන්නේ දුක ගැන අමතක කරලා මාර්ගය වඩන්න. මාර්ගය වඩන්න දුක් විඳින එක තමයි අපි කරන්නේ. අමාරුයි භාවනා කරන්න. ඒකට තේරුම් ගන්න මේ ධර්මයේ අහලා තේරුම් ගන්න බුදුදහම මොකක්ද කියන්නේ. බුදුදහම හරිම පැහැදිලි මේ කියන දේවල්. අපි තමයි අවුල් කරගෙන ඉන්නේ. එතකොට තමන්ට ටිකක් හරි දක්ෂ වුණොත් රූපයක් පිහිටන කොටම ඔන්න රූප උපාදානස්කන්ධය රූප උපාදානස්කන්ධයට තනියෙන් ඉන්න බෑ. එතන පංච උපාදානස්කන්ධයම හටගත්තා නේද? රූපයට තනියෙන් ඉන්න පුළුවන් ද අනිත් ටික නැතුව? ඒ රූපයට අදාළ වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, ඔක ගැන අදහස් සංකාර තියෙනවා, විඥාණයෙන් දැනගෙනක් තියෙනවා. ඒ රූපයක් තියෙනවා කියලා කියනකොටම මතක තියාගන්න පංච උපාදානස්කන්ධයක්මයි. එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියනකොට එන පංච උපාදානස්කන්ධය. ඒක තේරෙන්නේ නැත්නම් ඒක තව ටිකක් විමසන්න. ඇයි එතන පංච උපාදානස්කන්ධය? එළියේ රූපයක් තියෙනවා කියනකොට ඔන්න පංච උපාදානස්කන්ධයක් තමයි වහන්න ගන්නේ. ලෝකෙට අයිති මොනවා හරි තියෙනවා කියනකොට පංච උපාදානස්කන්ධය. ඒකයි මේ ලෝකයේ දුක මත පවතිනවා කියන්නේ. ලෝකය කියලා නෑ පොඩි අල්පහෙත්තක් ගැන කතා කළා. ඔය පංච උපාදානස්කන්ධය නෑ ඉරහඳ තාරක පොළව ගැන කතා කළා. පංච උපාදානස්කන්ධය පොඩි වැලි කැටයක් ගැන කතා කළා. පංච උපාදානස්කන්ධය ලෝකෙට අයිති හරි. ඒක මේක මහා විශාල විදිහට පේන්නත් පුළුවන්, ඇහැට පේන්නේ නැති තරම් සියුම් වෙන්නත් පුළුවන්. ඒත් ලෝකෙටයි තින පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධයක් නා දුක. දුකක් නම් අපිට පුළුවන් වෙනවනේ දුක්ඛ සමුදය හොයාගන්න. සමුදය දැක්කොත් නිරෝධය තේනවා. එහෙනම් ඒ සඳහා මාර්ගය වඩා ගන්න පුළුවන්. දුක තේරුම් ගන්න උත්සාහ කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දුකෙන් මිදෙන්න ඕන නම් දුක තේරුම් ගන්න, දුක අවබෝධ කරන්න, දුක පිරිසිඳ දකින්න. ඔකම තමයි රූපේ අවබෝධ කරන්න, රූපේ තේරුම් ගන්න, රූපේ පිරිසිඳ දකින්න. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවක් දේශනා කළේ. කායානුපස්සනාව කවුරුත් කියන හින්දා නෙවෙයි, රූපය අවබෝධ කරගන්න සඳහා තියෙන, රූපය පිරිසිඳ දැකීම සඳහා තියෙන ක්‍රමය. එතකොට රූපය පිරිසිඳ දකිනකොට එකලස් ආකාර රූපෙම අහු වෙනවා. මොන තැනක රූපෙ පිහිටෙව්වත් ඕක අහු වෙනවා. ඕක තේරුම් ගන්න තමයි මේ ධර්මය අහන්න නුවණින් විමසන්න තියෙන්නේ. මේ ටික කරලා සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට භාවනාව ගැන ප්‍රශ්නයක් එන්නේ නැහැ. කොහොම කළොත්ද භාවනාව හරි කියන ප්‍රශ්නේ එන්නේ. තමන්ටම පැහැදිලි වෙනවා දැන් මොන්න මේ අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය මේ වැඩෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධේ මේ වැඩෙන්නේ ආර්ය මාර්ගයේ කියන එක තමන්ටම අත්දකින්න පුළුවන් මට්ටමක් එනවා එදාට ඉතින් ධර්මයේ ගුරු තනතුරේ තියාගෙන මාර්ගේ වඩන්න පුළුවන් දැන් සතුට වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනා වල යෙදුන ධර්ම සාකච්ඡා කළා සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්තා. මහානිසංසය කියන්නේ මේවා යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම්ම ප්‍රතිඵල දීමේ ශක්තියක් තියෙනවා. ඒක තමයි පැහැදිලි වෙන්නේ. පොඩි අවබෝධයක් ගත්තත් ඕක නිවන් අවබෝධ කරගන්න කම්ම විපාක දෙන්න පුළුවන් ශක්තියක් තියෙන කුසල මහානිසංස. පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාන් වහන්සේලා ඉන්නවා මේ පින් අනුමෝදන් වෙත්තා, සතුටටපත් වෙත්තා, දිවිසුළු වැඩි දියුණු කරගනිත්තා. උතුම් ධර්ම අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමාත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම උපද්‍රවයක් වෙන්න තියෙනවා ඒ සමගින් අප සරම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාති බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං කරන්ති. යම් කිසි මළගිය කෙනෙක් නරක තැනක ඉපදිලා තින් බලාපොරොත්තු වෙනවා නම් මේ පින් තමන් කරපු පිනක් සේ සතුටටපත් වෙලා අනුමෝදන් වෙලා හොඳ දැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්නම හේතු වාසනා වේවා. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලයෙන් අපට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් රැස් කරගත්තු ලාභ කරන ප්‍රාර්ථනා හැදියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිර්වාණපත් තියන. අපෝ මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම මේ ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේකින් හේතු වාසනා වේවා. සතන් සමාගම හොතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. මේ අපි අවිද්‍යාව හින්දා ඇත්තට නදන්න කම හින්දා කරන සංකාර ඔක්කොම අනිත්‍යයි අප දුකටපත් කරනවා. ඒ වගේ මේ හිතේ තියෙන ධර්මතා සේරම බලන්න හිතන්න පුළුවන් චිත්ත රූප ඔක්කොම ඒවා එළියේ තියෙන රූප ඒවා දකින මම මෙහි ඉන්නවා කියලා ආත්ම ස්වභාවයක් නැහැ. ඒවා සත්‍යේ ධර්ම මේවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. හිතේ කියන කණ්ණාඩිය තියෙන ප්‍රතිබිම්බ විතරයි. ඔය එළියේ තිබුණත් තමයි ආත්ම වෙන්නේ. සබ්බේ ධම්මා අනාත්තාති බව ඔක පේන්නේ ප්‍රඥාවට. යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න ඇත්ත ඇති. යදා පඤ්ඤාය පස්සති ඒකට අර මුලාවෙහි ඉඳ ඇති කරගත්තු දුක අන්න කලකිරීලා අතාරු. අතන ඉඳින්ද තී දුක්ඛ ඔක තමයි නිවනට මාර්ගය සම්බෝධි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අතන ඉඳින්ද තී දුක්ඛ සම්බෝධි. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතනි බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු.
ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු